සුබ සැන්දෑවක් වේවා දුවේ පුතේ. අදම මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම් වන්නේ සුපුරුදු පරිදි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රෝහණ ගුවන්විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි. අද වැඩසටහන සම්බන්ධ වෙන මම මාතර සුජාතා විද්‍යාලයේ භූගෝල විද්‍යා ආචාර්යනි නිලානි සුමේදා හෙට්ටිආරච්චි. එහෙමනම් දුවේ පුතේ, අද මම සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යා විෂය පෙළපොතේ තුන්වන පාඩම් ඒකකයේ වන ලෝකේ ප්‍රධාන කෘෂිකාර්මික භූමි පරිභෝග වර්ග ඒකකයයි. ඒ අනුව දුවේ පුතේ, අපි පළමුව සලකා බලමු භූමි පරිභෝගයේ යනු කුමක්ද කියලා. මිනිසා විසින් භූමිය විවිධ මිනිස් ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරන බව ඔබ දන්නවා. මෙලෙස මිනිසා විවිධ කාර්යයන් සඳහා භූමිය පරිහරණය කිරීම භූමි පරිභෝගයේ ලෙසට සරලව දක්වන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන් මිනිසා භූමියේ කෘෂිකාර්මික කටයුතු සඳහා පරිහරණය කිරීම කෘෂිකාර්මික භූමි පරිභෝගය ලෙස දක්වන්න පුළුවන්. මිනිසුන් භූමිය පරිහරණය කරන ආකාරය, එහි වගා කරන භෝගාණුව මෙන්ම භූමියේ ප්‍රමාණය, ඒ වගේම ඔවුන් අස්වැන්න ප්‍රයෝජනයට ගන්නා අන්දමානුව කෘෂිකාර්මික භූමි පරිභෝගයේ පවතින විවිධ ලක්ෂණ මත කෘෂිකාර්මික භූමි පරිභෝගයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. දුවේ පුතේ, එයි පළමුවෙන්න තමයි පාරිභෝගික කෘෂිකර්මාන්තය. පාරිභෝගික කෘෂිකර්මාන්තය අපි තවත් විදිහකට හඳුන්වනවා යැපුම් කෘෂිකර්මාන්තය කියලත්. දෙවෙන්න ව්‍යාපාරික කෘෂිකර්මාන්තය. එය තව විදිහකට හඳුන්වනවා දුවේ පුතේ වාණිජ කෘෂිකර්මාන්තය කියලා. අපි පළමුව බලමු දුවේ පුතේ, මොකද්ද මේ පාරිභෝගික කෘෂිකර්මාන්තය කියලා කියන්නේ? මිනිසා තම පරිහරණය සඳහා නැත්තම් යැපීම සඳහා කරනු ලබන කෘෂිකර්මාන්තය අපිට හඳුන්වන්නට පුළුවන් පාරිභෝගික කෘෂිකර්මාන්තය කියලා. ඒ වගේම ව්‍යාපාරික කෘෂිකර්මාන්තය කියලා කියන්නේ දුවේ පුතේ, ව්‍යාපාරික අරමුණු මත, එනම් අලව කිරීමේ අරමුණෙන්, මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කරනු ලබන භෝග වගාවයි. ඒ අනුව ලොව ප්‍රධානම ව්‍යාපාරික භෝග වගාව වන්නේ තිරිඟු වගාව. කෘෂිකර්මාන්තය ගැන සලකා බලන විට අපිට පේනවා දුවේ පුතේ, කෘෂිකර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ අනුව කෘෂිකර්මාන්තය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ වෙනස්වීම් වලට භාජනය වෙමින් අද දක්වා ගමන් කර තිබෙනවා. නමුත් අතීතයේ සිට මේ දක්වා කෘෂිකර්මාන්තයේ ඇති වටිනාකම අඩු වී නැහැ. ඒ සඳහා බලපෑ ඇති සාධක කිහිපයක් තියෙනවා. ඒ අනුව දුවේ පුතේ, බලමු අපි මොනවද ඒ සාධක කියලා. ඒ පළමුවෙන්න තමයි ලෝක ජනසංඛ්‍යාවෙන් බහුතරයක් කෘෂි අංශයේ රැකියාවල නිරත වීම. ඒ කියන්නේ ලෝක ජනතාවගෙන් 3/1ක් පමණ ගත්තහම ඒගොල්ලන්ගේ ප්‍රධාන ආර්ථික කටයුත්ත කෘෂිකර්මාන්තය. ඒ කියන්නේ කෘෂිකර්මාන්තය හා බැඳුණු කර්මාන්තවල නිරත වෙනවා. ඊට අමතරව තිරිඟු වගාව මෙන්ම සත්ත්ව පාලනයේද වැඩි කොටසක් නිරත වෙනවා. දෙවෙනි සාධක විදිහට අපිට ගන්න පුළුවන් දියුණු කාර්මික ශේෂ්ත්‍රයකට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම. එනම් කුෂි නිෂ්පාදන ආහාරමය අවශ්‍යතා ලබා දෙන මාර්ගයක් පමණක්ම නොව, කුෂිකාර්මික මෙන්ම කාර්මික අංශයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීම කුෂිකර්මාන්තය මගින් සිදු කරනවා. උදාහරණයක් ලෙසට කඩදාසි කර්මාන්තයට උග්ගසේ කොළ, පිදුරු වගේ දේවල් භාවිතා කරනවා. අනික් අතට සීනි කර්මාන්තයට උක් කඳ භාවිතා කරනවා. තුන්වෙනි සාධකයේ විදිහට ලෝක ජනතාවට අවශ්‍ය ආහාර එනම් භෝග වර්ග මෙන්ම සත්ව නිෂ්පාදන සපයනවා. හතරවෙන්න විදිහට ලෝක වෙළඳාමේදී කුෂික නිෂ්පාදනවලට වැදගත් ස්ථානයක් හිමිවීම දක්වන්න පුළුවන්. ඒ අනුව දුවේ පුතේ ඉහත දැක් වූ සාධක මත කුෂිකර්මාන්තයේ වටිනාකම අතීතයේ සිට අත දක්වා පැවතීමට හේතු වෙලා තියෙනවා. ඊළඟට අපි දුවේ පුතේ සලකලා බලමු ලෝකයේ විවිධ කුෂිභෝග ආශ්‍රිතව කරන නිෂ්පාදන රාශියක් තියෙනවා. අපි ඉන් කීපයක් සලකා බලමු. තිරිඟු ගත්තහම තිරිඟු පිටි වලින් පාන්, බිස්කට්, බනිස් වර්ග, රොටි හදන්න පුළුවන්. වී ගත්තහම සහල්, සහල් පිටි, බිස්කට්, කැවිලි වර්ග නිෂ්පාදනය කරනවා. රබර් ගත්තහම ටයර්, ටියුබ්, සෙල්ලම් බඩු, වෛද්‍ය උපකරණ, පාවහන් නිෂ්පාදනය කරනවා. තේ ගත්තහම තේ කුඩු, විවිධ පාන වර්ග, ඒ කියන්නේ ග්‍රීන් ටී, ලෙමන් ටී, වයිට් ටී වගේ නිෂ්පාදන සකස් කරනවා. පොල්, පොල් තෙල්, පොල් කිරි, පොල්ලි, කොහු ආශ්‍රිත නිෂ්පාදන වගේම විසිතුරු භාණ්ඩ පොල් කටුව ආශ්‍රිතයෙන් නිෂ්පාදනය කරනවා. මම දුවේ පුතේ කුෂිභෝග පහක් ආශ්‍රිත විවිධ නිෂ්පාදන කිහිපයක් දැක්ුවා. ඒක ආකාරයට ඔබත් ගෙදරදී තවත් කුෂිභෝග ආශ්‍රිත නිෂ්පාදන මොනවද කියලා පෙළපතු උපයෝගී කරගෙන බලන්න. එහෙමනම් දුවේ පුතේ, අපි ඊළඟට විමසා බලන්න යන්නේ ලෝකේ ප්‍රධාන කුෂිකාර්මික භෝග කිහිපයක් පිළිබඳව විස්තරාත්මව කරුණු විමසා බැලීමටයි. මේ පාඩම යටතේ අපි සලකා බලන කුෂිභෝග වගාවන් විදිහට අපිට ගන්න පුළුවන් වී වගාව, තිරිඟු වගාව, වතු කුෂිකර්මාන්තය, තේ වගාව, රබර් වගාව, සත්ත්ව පාලනය යටතේ අපි ව්‍යාපාරික කිරිපත්ටි පාලනය ගැන කරුණු සලකා බලනවා. මෙම කොටස් 6 අපි එකින් එක ඉදිරි පාඩම් වලදී කතා කරන්න යනවා. එහෙමනම් පුතේ, අපි පළමුවෙන්ම සලකා බලමු වී වගාව පිළිබඳව කරුණු කිහිපයක්. අපි වී වගාව හඳුන්වනවා සියුම් පාරිභෝගික කුෂිකර්මාන්තය කියලා. වී වගාව සියුම් පාරිභෝග කුෂිකර්මාන්තය ලෙසට හඳුන්වන්නේ භූමිය ඉතාම සූක්ෂමව ප්‍රයෝජනයටගෙන වී වගාව කරන නිසයි. ඒ වගේම එයින් වැඩි කොටසක් වගාකරුවන් විසින්ම වගා කරන ප්‍රදේශය තුලදීම ප්‍රයෝජනයට ගැනීම නිසා. මෙලෙස වගා භූමිය තුලදීම ප්‍රයෝජනයට ගැනීම ආසියාවේ වී වගාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම ලෝකයේ ප්‍රධාන වී වගා කරන බිම් ආසියාවේ ව්‍යාප්ත වී ඇත්තේ මෝසම් දේශගුණික ප්‍රදේශවල. ඒ වගේම ආසියාවෙන් බැහැරව ඇති වී වගා බිම් විශේෂයෙන් තෙත් බිම් ආශ්‍රිත පහත් බිම් වල හෝ ගංගා ධාරා ආශ්‍රිත දියලු පස සහිත පිටාර තැනිවල වී වගාව ව්‍යාප්තව පවතිනවා. ඒ අනුව දුවේ පුතේ, වී වගා කරන ප්‍රදේශ අනුව ඒවා අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ පළමු වෙන්න ආසියාවේ විවගා කරන ප්‍රදේශ. ඒ කියන්නේ විශේෂයෙන් මේවා රටවල් විදියට අපිට ගන්න පුළුවන්. ඉන්දියාව, චීනය, ලංකාව, පකිස්තානය, ජපානය, තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාර්, ඒ කියන්නේ බුරුමයට අපි මියන්මාර් කියලා තමයි ඉස්සෙල්ලා හැඳින්වුවේ. දෙවෙන්න ලෙසට ආසියාවෙන් බැහැරව විවගා කරන ප්‍රදේශ ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ මරේඩාලින් ගංගා නිම්නය, ඉතාලියේ පෝගංගා නිම්නය, අප්‍රිකාවේ නයිල් නිම්නය, උතුරු ඇමරිකාවේ මිසිසිපි හා සැක්‍රමෙන්ටෝ නිම්නය, දුවේපුතේ පෙළපත අරගෙන මෙම ස්ථාන නිවරදිව ලෝක සිතියමක ලකුණු කරලා නම් කරන්න. ඒ වගේම ගංගා ලකුණු කරන විට ඒවා නිල් වර්ණයෙන් දක්වන්න. රටවල් ලකුණු කරන විට ඒවා කොළ වර්ණයෙන් සේයා කර නම් කරන්න. ඊළඟට අපි බලමු විවගාවට අවශ්‍ය භෞතික සාධක මොනවද කියලා. සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක්, මිලිමීටර් 2000ක පමණ වාර්ෂික වර්ෂාපතනයක්, තැනිතලා ප්‍රදේශයක්, දියලු පසක් අවශ්‍යයි. දුවේ පුතේ, ඔයාලා නුවරේණිය වැනි කඳුකර ප්‍රදේශවල විනෝද ගමන්වල යෙදෙන විට ඔබට මතකද කඳුකර ප්‍රදේශවල පඩි පෙළක ආකාරයකට වගා කරලා තිබෙන විවගා බිම් දැකලා තියෙනව නේද? ඒවාට තමයි කියන්නේ හෙල්වලු ක්‍රමයට විවගා කරනවා කියලා. එහෙමනම් දුවේ පුතේ කඳුකර බිම් වල විවගා කරන්නේ හෙල්මලු ක්‍රමයටයි. ඊළඟට අපි බලමු විවගාව ආශ්‍රිතව දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඔබේ පෙළපොතේ මෙම ලක්ෂණ පැහැදිලිව ගොනු කරලා තිබෙනවා. මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙම ලක්ෂණ අපට කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන් කියලා. එනම් විවගාව සතු ලක්ෂණ හා විවගාව සතු ප්‍රවණතා ලෙසට. මොකද අපිට එහෙම විභාග ප්‍රශ්නවලට අහලා තියෙන නිසා. එහෙමනම් අපි මුලින්ම බලමු විවගාව සතු ලක්ෂණ මොනවද කියලා. කුඩා ගොවිබිම්වල වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඇතැම් රටවල ව්‍යාපාරික මට්ටමේ විශාල බිම්වලද විවගාව සිදු කරනවා. ආසියා රටවල සම සූක්ෂම වගාවක් විදිහට තමයි කරන්නේ. ඒ කියන්නේ ශ්‍රමය තමයි බහුල වශයෙන්ම වගා කටයුතු සඳහා භාවිතා කරන්නේ. ඒ යටතේ ඉන්දියාව, ජපානය, පකිස්තානය වැනි රටවල් වාණිජ පදනමින් විවගා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වගා කරන ඒවා අපනයනය කරන වේ නිෂ්පාදන. දෙවනුව බලමු විවගාව සතු ප්‍රවණතා. ඒ කියන්නේ අලුතින් විවගාවට එකතු වෙච්චි දේවල්. එහි දියුණුව සඳහා වර්තමානයේ ඓන්ද්‍රිය පොහොර භාවිතා කිරීම සිදු කරනවා. ජාන තාක්ෂණ යොදා ගැනීම. යටතේ වැඩි දියුණු කළ බීජ මේ යටතේ යොදා ගන්නවා. විශේෂ ගුණාංගවලින් යුතු සහල් නිපදවීම. සහල් වෙළඳාම බොහෝ විට නිෂ්පාදන ප්‍රදේශවලම සිද්ධ වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි අද දිනේදී කතා කරා ශ්‍රී ලංකාවේ භූමි පරිභෝගය පිළිබඳව. එහෙමනම් අපි බලමු අද මොනවද අපි මේ වෙලාවේ කතා කරපු දේවල් කරුණු ටික සාරාංශයක් විදිහට අරගෙන. අපි පළමුවෙන්ම භූමි පරිභෝගය කියන්නේ මොකද්ද කියලා බැලුවා. භූමි පරිභෝග වර්ග බැලුවා. ඊළඟට විවගා කරන ප්‍රදේශ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ සලකා බැලුවා. විවගාව සතු භෞතික ලක්ෂණ කතා කරා. විවගාව සතු ලක්ෂණ හා ප්‍රවණතා අපි කතා කළා. එහෙමනම් දුවේ පුතේ, අපි මෙවැනිම තවත් වැඩසටහනකින් සම්බන්ධ වීමේ අරමුණෙන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියනවා.